විශාල ගොවිතැන්පත් තිබුණු කුඹුරු යායවල් අයිති වුණු ගොවි රජෙක් හිටියා. මේ ගොවියගේ ගෙදර පැත්තක විශාල පිදුරු මඩුවක් තිබුණා. මේ පිදුරු මඩුව ඉදිරිපිට විශාල පිට්ටනියක් වගේ පිට්ටනි ගැහුණු පුරන් බිමක් තිබුණා. මේ පුරන් බිමේ තැළුණු මට්ටම් වුණු ඉපනැල්ලේ පුංචි දරුව පිරිසක් සෙල්ලම් කරමින් හිටියා. ගොවි රජා පිදුරු මඩුවේ මොකද්දෝ කරමින් ඉන්න වෙලාවේ අතේ නොබැඳපු ටිකකට වගේ උඩසාක්කුවේ දාගෙන හිටපු ඔහුගේ අත්ඔරලෝසුව එකපාරටම කඳ නැවෙද්දි පිදුරු ගොඩේ සැඟවී ගියා. ඒ ඔරලෝසුව ඉතාමත්ම වටින විතරක් නෙමේ සැමරුමක් විදියට ඔහුට තෑගි දීලා තිබුණු සදාතනික වස්තුවක්. ඔරලෝසුවේ වටිනකමටම කලබල වුණු ඔහු අපිලිවෙලින් පිදුරු ඉවත් කරමින් ඔරලෝසුව හෙව්වත් එයින් උනේ සුවිශාල පිදුරු ගොන්න තව තවත් නූල් බෝලයක් වුණ එක විතරයි. ඔරලෝසුව සෙවීම ඔහු අතහැර දැම්මේ ඔහු වගේ තනි කෙනෙකුට එය කරන්න තිබුණු ප්‍රායෝගික අපහසුකම නිසායි. කමත් පිට්ටනිය සෙල්ලම් කරමින් හිටපු දරුවන්ට ඔහු අඬ ගැහුවේ මෙන්න මේ වෙලාවේ. ළමයින්ව දැනුවත් කෙරුණා. ළමයින්ට ඔහු කිව්වා මේ ඔරලෝසුව සෙවූ දක්ෂයාට ඉතා වටිනා තෑග්ගක් දෙන වග. අත්දැකීම් තිබුණු පරිණත ගොවි රජෙක් වුණු වැඩිහිටියා සියල්ල අවුල් කරගත්ත නම් කොහොමද ළමා ලපටි මේ පඹගාල දිගහැරගන්නේ? ළමයි ලවක් දෙවක් නැතුව ඔරලෝසුව හෙව්වා. තියෙන පිදුරු හරව හරව අයින් කර කර හෙව්වා. මේ පිදුරු ගොඩ සෑහෙන කාලෙක ඉඳලා ගොඩ ගැහෙන මහ කරුමක්කාර පිදුරු ගොඩක්. ළමයින්ට ඔරලෝසුව හොයන්න බැරිම වුණා. උන්දලට සෙල්ලමක් නැහැ. ඔරලෝසුව හම්බ වුණෙත් නැහැ. ගොවි රජාගේ තෑග්ගත් නැහැ. පුදුම පාඩුවක්. බෙලසුන් වෙලා විසිර යන ළමයි අතර එක නිහඬ ළමෙක් පැත්තකට වෙලා හිටියා. ළමෝ කවුරුත් පිටත් වෙලා ගිහින් දැන් මේ ළමයා දිහා ගොවියා බැලුවා. මට එකම එක අවස්ථාවක් දෙනවද මේ පිදුරු ගොඩේ ඔබෙන් නැතුණු ඔරලෝසුව හොයන්න? එකක් නෙමෙයි හත් වාරයක් දෙන්න බැරිය. හොයමුකු බලන්න. ගොවියට එක පැත්තකින් හිනහයි. තනියෙන් කොහොමද මේක හොයන්නේ? මටත් තිබුණනේ මේක හොයන්න. මේ මහා පිදුරු ගොඩේ කොහමද තනියෙන් මේ ඔරලෝසුව හොයන්නේ? ගොවියා කුඹුර දිහාවට ගියා ගුප්ත දරුවට ඉඩ දීලා. ඔහුට විනාඩි 5ක්වත් එහෙම ඉන්න උනේ නැහැ. මෙන්න දරුවා එනවා අර වටිනා ඔරලෝසුවත් ඇහිඳගෙන. මොනවා? කොහොමද අපි කාටත් බැරුණු මේ ඔරලෝසුව ඔයාලා මේ සැනින් හොයාගත්තේ? පුංචි දරුවා ඒ තරම්ම විස්තරයක් කළෙත් නැහැ. හරිම සරල දෙයක් තමයි කිව්වේ. මං විශේෂයෙන් මොකවත් කළේ නැහැ. ඔරලෝසුව වැටුණාය කියන සාවියේ වාඩි වෙලා මං හොඳටම කන තියාගෙන හිටියා. කවුරුවත් නැති නිසා අවට ශබ්දබද්ද නැහැ. මං ඇහුම්කන් දීගෙන හිටියා. මට එකපාරටම ඇහුණා ඔරලෝසුවේ ටික් 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 සද්දේ. මං හෙමින් ඒ සද්දෙ දිහාට පිදුරු අයින් කරගෙන ගියා ඔරලෝසුව බලන්න. ඔරලෝසුව එතන තිබුණා. මොකද්ද මේකෙන් ඔබට හිතෙන්නේ? අවුල් නොවු නිදහස් මනසින් නේද ඕන ප්‍රශ්නයක්, කාටවත් බැරි වුණු ගැටලුවක් විසඳන්න අපට අවස්ථාව ලැබෙන්නේ? මීට අවුරුදු 40කටත් ඉස්සර මේ වගේ නිසල නිහඬ නැති තරුණෙක් හිටියා. අවුල් වුණු හිතක් තිබුණු. දැන් නම් අවුරුදු 60ක් වෙන්නත් ඇවිත්. ඔහු උපාධියෙන් පස්සේ ගෙවුණු විරාමෙදි මේ ගීතය ලියන්නේ නැත්තේ සසල වූ හිතින් වෙන්න ඕනේ. අර පුංචි ළමයට තිබුණු නිහඬ හිත වගේ නෙමෙයි. මේ උඩු හිතයි යටි හිතයි අතරේ මහ පොරයක්, තරංගයක්. උඩු හිත කියනවා ඇය නිර්මලලු. යටි හිත කියනවා එහෙම ළඳක් කොහෙන් හරි හොයලා දෙන්නලු. මේ 70 දශකේ තරුණයා සුනිල් ආරිරත්න ලියපු ගීතය. ඔහුගේ හිත ලෝකෙට එලිබෙලි කළේ වික්ටර් රත්නායක. ඔබ ඉන්ද්‍රජාලයේද නැත්නම් අන්ධකාරයේද?
උපදේශ නැති ඇඳුනා මාලිනී. රැවටෙන්
පහුගිය දවසක වාර්තා චිත්‍රපටයක මට අමුතු කටහඬක් ඇහුණා. සාමාන්‍යයෙන් කිසිමදාක නිවේදනයක් කතනයක් නොකළ නමුත් ගොඩක් හුරුපුරුදු හිත්ගත් කටහඬක් ඒක. වාර්තා චිත්‍රපටයේ අන්තර්ගතය සාමාන්‍ය සුලභ එකක් නෙවෙයි. කර්කශ, අභියෝගාත්මක, විචාරශීලී, ස්වරයක් රැඳුණු ඇසිදිසි වාර්තාකරණයක් ඒක. මං කල්පනා කළා කාගෙද මේ කටහඬ කියලා. කිවිසුමක් එන්න ඇවිත් ඒක නතර වුණහම වෙන අපහසුව වගේ, බල්ලු අහුවෙන්නේ නැති බයිසිකලයක් පදිනකොට එක තැන වද දෙමින් අසහනයට පත්වෙනවා වගේ ඒ කටහඬ කාගෙද කියලා හිතන්න මම පුදුම විදියට මහන්සි ගත්තා. එක පාට මතක් වෙලා අමතක වෙනවා. මට එක තැනකදී වචන නැමීමකදී ඒ කටහඬ අඳුනගන්න පුළුවන් වුණා. ඒ තමයි පළඟැටියෝ චිත්‍රපටයේ සරත්, එහෙම නැත්නම් හංස විලක්කගේ නිස්සංක. සතර පෙර නිමිති නම් අපේ හාමුදුරුවෝ. මේ හැම සෙයියාවෙන්ම හිටපු ධර්මසිරි බණ්ඩාරනායකගේ කටහඬ අන්තිමේදී මං අඳුනගත්තා. මං මොන තරමක් අතීතයට ගියාද? ඔහුගේ රංගපෑම් නාට්‍ය බලපු නාමර වයසේදී මං තිර රචනයක් ලිව්වා. චිත්‍රපටයට නමක් දාලායි මම තිබුණේ. ඒක මිරිඟු දියක්, කම්කරු නායකයෙකු සම්බන්ධ කතාවක්. මට තිර රචනාවල හැඩහුරුව නොතේරුණාට මගේ රචනය හොඳ හැටි පැහැදිලි. වෘත්තීය සමිති නායකයෙක් වන ප්‍රධාන චරිත දෙකෙන් තාත්තා පාලම් ඉඳිකිරීමේ ව්‍යාපෘතිවල වැඩ කරන්නේ. ඉගෙනීමට අධිදක්ෂ පුතා පඩියෙන් පඩිය විභාග සමත් වෙලා ඉංජිනේරු පීඨයට තේරිලා නැති බැරිකම් අතරේ උපාධිය දිනනවා. මේ අතරේ විශ්වවිද්‍යාලේ පළහිලව්, ගෙදර ප්‍රශ්න, ශිෂ්‍ය අරගල රාශියක් ක්‍රියාත්මක වෙනවා. මේ හැම බාධකයක් අතරින් වැටි වැටි නැගිටින්න වෘත්තීය සමිති නායකයාගේ පුතා සමත් වෙනවා. ඉතා අනුවේදනීය වගේම රසමුසු සිද්ධි හැඟුම්බර රූපරාමු අතරේ පුතා දෛවෝපගත විදියට ගමේ විශාලම පාලම් ඉඳිකිරීමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙලා එනවා. තාත්තා වැඩ කරන්නේත් මේ පාලම් වැඩපළේමයි. කම්කරු පාටියම ඉන්නේ තාත්තගේ වෘත්තීය සමිතියේ. ඔහු තමයි නායකයා. එකම ගෙදරින් තාත්තත් පුතත් එකම පාලමේ වැඩට එනවා. පුතාට එනවා ඉංජිනේරු වාහනේ වැඩට එක්ක යන්න. තාත්තා පුතා නැගිටින්නත් කලින් අම්මා හදලා දීපු බත් එක අරගෙන හෙමින්ම ගේ පිටිපස්සෙන් වැඩට යනවා. ඒ බත් මාළු පිණිම තියෙන තවත් බත් පැකට් එකක් අරගෙන පුතා චිප් එකට නගිනවා. අවසානයේ මහා වැඩවර්ජනයක්, ලොකු ගැටුමක්. ගෙදරත් වැඩපළ වගේම අරගලකාරී තැනක් වෙනවා. මගේ දේශපාලනේ උඹේ ඉංජිනේරුකමට නතර කරන්න බෑ. පුතා අසරණ වෙනවා. අවසානයේ මොකද්ද වෙන්නේ? කම්කරුවන් කෝපාවිෂ්ට වෙලා ඔවුන්ගෙන් පුතා පහර කනවා. නලලෙන් වැගිරෙන ලේ ධාරාව එක්ක පුතා වැටෙද්දි ඒ අරගලයටම නායකත්වය දුන්නු අනෙක් පැත්තේ හිටපු තාත්තා පුතාව ඔසවා ගන්නවා රෝහලට ගෙනියන්න. මේ වගේ දිගෑරුණු කතාව මම්මගේ එවක ප්‍රියතමයා වූ ධර්මසිරි බණ්ඩාරනායකට යැව්වා. ඔබේ කතාව ඉතා හොඳයි. ඔබේ යෞවන වයස එක්ක මේ කතාවේ තියෙන දෘෂ්ටිමය ප්‍රශ්නය නිසා මේ කතාව මට කරන්න ටිකක් අමාරුයි. සංශෝධනයක් විදිහට නම් හිතා බලත හැකි. මගේ මිරිඟු දියක් කතාව ඇත්තෙන්ම අද දක්වාම මිරිඟු දියක් උනේ ඒ විදියට. ඔහු ගියු දෘෂ්ටිමය ප්‍රශ්නය මට වැටහුන් නැතුව නෙමෙයි. ඒත් ඒ සිද්ධි මං ඇතුළත් කළේ ඇත්තටම මා ඒ අත්දැකීම් අතැඹුලසේ ලබා තිබුණු නිසා. ගෙදර වටපිටාවේ අදට වඩා මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ වන්දනීයව තිබුණු මේ කියන 70 දශකයේ අග ධර්මසිරියයි එහෙම හිතපු එකේ කිසිම වරදක් ඇදයක් උදයක් මට පේන්නේ නැහැ. ඒත් අපට ඉතාමත්ම ස්ථාවරව න්‍යායන් විදියට ස්ථාපිත වුණු සමහර දේවල් හැබෑවට එහෙම නොවෙන්න පුළුවන් කියලා කියන්න නම් අද දේශපාලඥයනුත් ඔප්පු ගන්නවා. මේ හැම හීනයක්ම සැබෑ වුණේ නැති වුණත් මොනවා වුණත් මගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වුණේ මේ කතාවේ අධ්‍යක්ෂණය කරන්න ඕනෑ කියලා මම පෙරුම් පුරපු මගේ ප්‍රියතමයා ධර්මසිරි බණ්ඩාරනායක. තාත්තට මම මවාගෙන හිටියේ සෝමසිරි දෙහිපිටිය. ධර්මසිරි අයියාගේ දේශපාලන දෘෂ්ටිය එදා වගේමද කියලා මං නොදනිතත් තවමත් මං අර මල කෙනෙක් මල බව දැන දැනත් ගෙදර ඒවිය කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වගේ හිතාගෙන ඉන්නේ මේ චිත්‍රපටය බිහි කරන්න. මොකද මේ සිද්ධිදාමය තුළ හරිම සිනමාත්මක රාමු පිරී ගිහින් තිබුණ ඒ තිර රචනය. කොහොමුණත් ඒකා අධිපති වගේ පටිසෝතගාමී නාට්‍යයක් කරලා ඔහු කොළඳු චිත්‍රපටයක් විදිහට හැදුවේ හැබැයි හංසවිලක්. දේශපාලනය සමාජ යථාර්ථය හෝ ධර්මසිරි බණ්ඩාරනායක ලෙස එදා හඳුනා සිටි විප්ලවකාරයාගෙන් කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ ගෘහ ජීවිතේ එහෙම නැත්නම් පෞල් ජීවිතේ ලිංගික ප්‍රශ්නයක් පිළිබඳ කතාවක්. ඒ මොනවා වුණත් හංසවිලක් මගේ කැමතිම සිනමාපටයක්. දසතිය සංගරාව බොහොම ජනප්‍රිය වගේම ඉනා බේතක් වගේ තිබුණු ගාමිණී විජේතුංගයන්ගේ කාලේ මට මතකයි ගාමිණී විජේතුංග හංසවිලක් ගැන කරපු විචාරය. මගේ මතකයේ නිවැරදි නම් ඔහු යවල තිබුණ යම් පත්තර කලාවේදියෙක් වාද්දුවේ මොරොන්තුඩුව පාරේ අංක 129 හරි 167 හරි වගේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ගෙදෙට්ට. පත්තර කලාවේදී අහපු ප්‍රශ්නවලට කුපිත වුණාලු ධර්මසිරි. එක්තරා තැනකින් පස්සේ ඔහු සම්මුඛ පරීක්ෂණයේදීම ප්‍රතික්ෂේප කරාලු. ගාමිණී විජේතුංග මේ සියල්ලම නිර්වෘල්ව අව්‍යාජව විවෘතව අමුයෙන් ලියලා තිබුණා. ගාමිණී විජේතුංග ප්‍රධාන වශයෙන්ම කියලා තිබුණු හංසවිලක් සඳහා ඔහු දක්වලා තිබුණු දෝෂාරෝපණයක් නැත්නම් සරදමක් උපහාසයක් මට තාම මතකයි. ධර්මසිරි බණ්ඩාරනායක හංසවිලක් තුලින් පෝලන්ත, රුමේනියානු, චෙකොස්ලෝවැකියානු සිනමාවේ පිළිකන්නකට ඇදදමා තිබුණු යල් පැනපු සිනමා රීතියක් ශ්‍රී ලංකාවේ විසිත්ත කාමරයට ගෙනවිත් අන්න ඒ විදිහට තිබුණා. අවුරුදු ගණනක් දුක් විඳලා චිත්‍රපටයක් හදලා මෙහෙම දෙයක් කියලා දැම්මම තරහ යන එක පුදුමයකුත් නෙමෙයි. ඒත් ගාමිණී විජේතුංගයන් කළ ඒ වගේ විචාර වගේම දසතියේ කවරේ කතාවල් මතක් වෙනකොට මට හිතෙන්නේ අපට මොනතරම් දේ අහිමි වෙලාද අපි දන්නේ නැතුව කියලා. කවුරු මොනවා කිව්වත් අර මම මුලින්ම කියපු වාර්තා චිත්‍රපටේ ධර්මසිරිගේ කටහඬ යද්දි මං නොදනුවත්වම හිමින් සැරේ නෙමෙයි මහා වේගෙන් පියාවිදා ගියේ ධර්මසේන පතිරාජා ලියපු, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හදපු, TM ජයරත්නත් සුනිලා අබේසේකරත් ගයපු ඒ අසම්මත හිතුවක්කාර ගීතයට. මලක් නම් එය මලක් වුව මැන.
හිමින් සැරේ පියාවිදා සුමුතු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්